ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග.
අද මේ අලුත් මාසේ මාර්තු මාසේ තවත් අලුත් සතියක් පටන් ගත්ත දවසේ එහෙමනම් අපි සුපුරුදු ලෙසින්ම සූදානම් වෙනවා අපේ සඳුදා සතියේ ශ්‍රී ලාංකීය දේශපාලනික පුවත් විග්‍රහය ආරම්භ කරන්න. අපි බලමු මොනවද මේ සතිය වෙනකොට ලංකා වෙනපිට වාර්තා වෙන්නේ කියලා. තොරතුරු වාර්තාකරණයට සූදානම් ඉස්සරිනවා ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සුපුරුදු ලෙසින්ම. අයිබෝන් මනෝජ්.
අයිබෝන් දිලෘක්ෂි.
ටිකක් නිහඬ කාලයක්ද කියලා හිතනවා නේද?
පාර්ලිමේන්තුවේ තමයි සද්ද.
ඔව් ඒක තමයි. දැන් පායවය තුන්වන වර කියවීම මේ දවස්වල පවත්වනවා. මේ සම්බන්ධව අපිට කතා බහ කරන්න විශේෂිත යමක් තියෙනවද දේශපාලනික වශයෙන්?
ආයවැය සම්මත වීමෙන් පස්සේ තුන්වනවර කියවීම ආරම්භ වුණා. ඒ විශේෂයෙන් මතු කරලා කියන්න තරම් දෙයක් තිබුණේ නැහැ ගිය සතියේ. දිලෘක්ෂි ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිත් කරපු කතාවල පළවුණු අදහස් කීපයක් තියෙනවා. අපිට ඒ ගැන නම් කතා කරන්න පුළුවන්.
ඔව් මම කැමතියි ඒ පිළිබඳව කතා බහ කරන්න. මම දැක්ක ඇත්තටම ජනාධිපතිවරයා මේ සංවිධානාත්මක අපරාධ කල්ලි පිළිබඳව අර චෝදනාත්මක පුද්ගලයින් දැන් සෑහෙන කාලයක් තිස්සේ අත්අඩංගුවට ගන්න කියලා යම් චෝදනා එල්ල වෙලා තියෙන පුද්ගලයින් පිළිබඳවත් අදහස් දැක්වීමක් සිදු කළා. ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුව තුලදී සිදු කරපු ප්‍රකාශය හරහා අපිට ගන්න තියෙන විශේෂතා මොනවද?
ඔව් දැන් ඔය වෙඩි තැබීම් ගැන සහ සමහර අත්අඩංගුවට ගැනීම ත්‍රස්තවාදී වැළැක්වීම පනත යටතේ සිදු කිරීම ගැන සමහරු ආයි අදහස් පළ කරලා තිබුණානේ. ඒ ගැන ජනාධිපතිතුමාගේ අවධානය යොමු වෙලා තිබුණා. ඔහු කියලා තිබුණා මේ මිනුවන්ගොඩ වෙඩි තැබීම අතරුණට පස්සේ පෞගිය සතියේ සිද්ධ වුණු ඝාතන ඔක්කොම අපරාධ කල්ලි පහක් ක්‍රියාත්මක කරන අපරාධ ක්‍රියාකාරකම් කියලා ඔහු සඳහන් කරලා තිබුණා. ඔය ගණේ මුල්ලේ සංජීවගේ ඝාතනය, මිද්දෙනී කජ්ජා ඝාතනය, එතකොට කොටහේනේ තරුණයෙක් ඝාතනය කරා, වෙරළ තීරේදී මීගම උස්වැටකෙයා ප්‍රදේශයේ වෙඩි තියලා දනගස්සල වෙඩි තියලා කෙනෙක් ඝාතනය කරා. මේ අපරාධ හතරම, කියන්නේ වෙඩි තැබීම් හතරම අපරාධ කල්ලි පහක වැඩ කියලා ජනාධිපතිවරයා සඳහන් කළා. මේම සන්නද්ධ කල්ලි එකපාරම ක්‍රියාත්මක වෙලා තියෙන්නේ සමහර වෙලාවට මේ ක්‍රියාකාරකම් කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන් කියලා ජනාධිපතිවරයා සඳහන් කරලා තිබුණා. එතකොට මඩකලපුවෙත් මේ වගේ තත්ත්වයක් සමහර අවස්ථාවලදී ඇති වෙලා තිබුණා. උතුරේ සමහර කණ්ඩායම් තමන්ට මෙහෙවන්න පුළුවන් සන්නද්ධ කල්ලි ගොඩනගාගෙන තිනවා. මේ සන්නද්ධ කල්ලි එක විටම සක්‍රීය වීම සැලසුම් සහගත කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන් කියලා ජනාධිපතිවරයා සඳහන් කරලා තිබුණා. යම් බුද්ධිතරතුරු වාර්තා වෙනවා නම්, මහජනයාගෙන් අදහස් වෙනවා නම්, ඒවා නැවත අපරාධකරුවෝ වෙත යනවා නම් මේවා වළක්වන්න ගන්න පුළුවන් ක්‍රියාමාර්ග යොදන්න කටයුතු කරන්න සූදානම් කියලා ජනාධිපතිවරයා සනාහ කරලා තිබුණා. ඉතින් මේ දරුණු විදිහට වර්ධනය වෙලා තියෙන පාතාලය මැඩලන කටයුත්ත අපහසු කාර්යයක්. නමුත් කොහොම හරි මේ ආණ්ඩුව මේක වර්ධනය කරන්න කටයුතු කරනවා කියලා ජනාධිපතිවරයා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම සංවිධානාත්මක අපරාධ කල්ලි නිදැල්ලේ කටයුතු කරාට ආණ්ඩුවෙන් කිසිම ආරක්ෂාවක් ලබා දෙන්නේ නැහැ කියලත් ජනාධිපතිවරයා සහතික වුණා. ඒත් එක්කම ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත ගැනත් ඔහු සඳහන් කරලා තිබුණා. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අහෝසි කරන්න සූදානම්. යම් විදිහට ජාතික ආරක්ෂාවට අනතුරක් වෙන්න පුළුවන් සන්නද්ධ කල්ලි, සංවිධානාත්මක කල්ලි, ජාතිවාදී අන්තවාදී කණ්ඩායම් සාමාන්‍ය නීති යටතේ ඔවුන්ගේ ක්‍රියාකාරකම් වලට මැටියක් වෙන්න බැරි නම්, එවැනි ප්‍රශ්න විසඳන්න බැරි නම් මේ සඳහා අලුත් නීති සකස් කරන්නත් ඕන කියලා ජනාධිපතිවරයා සඳහන් කරලා තිබුණා. මේ සඳහා අවශ්‍ය අලුත් නීති රාමුවක් ක්‍රියාත්මක කිරීමෙන් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අහෝසි කරන්න, ඒ සඳහා කමිටුවක් මේ වන විට ස්ථාපිත කරන්න කටයුතු කරලා තියෙනවා කියලත් ජනාධිපතිවරයා සඳහන් කරා. ඔහු කිව්වේ ජාතිවාදයේ අන්තවාදයේ යලි කවදාවත් අපේ රටේ හිස එස ඔසවන්න අපි ඉඩ දෙන්නේ නැහැ කියලා ජනාධිපතිවරයා සඳහන් කරලා තිබුණා. පොලිසියේ සමහර අයත් මේ අපරාධකරුවන් එක්ක සම්බන්ධතා පවත්වනවා කියලා ජනාධිපතිවරයා සඳහන් කළා. ඇතැම් හිටපු ජනාධිපතිවරුන්ගේ පුතුන්ට ගිනියාවි හතක් ලබා දීලා තිබුණා. මේ වගේ ගිනියාවි පුද්ගලයන්ගේ අතටපත් වීම පිළිබඳව එවැනි කාරණා අවධානය යොමු කරලා තිබුණා. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අවශ්‍ය නම් අහෝසි කරලා නීති ප්‍රමාණවත් නැත්නම් අලුත් නීති අරගෙන එන්නත් කටයුතු කරන්න සූදානම් කියලා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ වැශීර්ෂ පිළිබඳ විවාදයට එක්වමින් සඳහන් කරා. දිලෘක්ෂි
ඔව් හොඳයි. ඒ ඔහු සඳහන් කරපු ඒ දීර්ඝ කතාවෙන් ජාතික ආරක්ෂාව සම්බන්ධවත්, එතකොට ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත සම්බන්ධවත් ඔහු සඳහන් කරපු අදහස් වලින් කොටසක් මම මෙහිදී උපයෝගී කරගන්නවා අපේ ආදරණීය ශ්‍රාවකයන් වෙනුවෙන් ඉදිරිපත් කරන්න.
ඊළඟ තබා දැන් අලුතින්ම මතුවී තිබෙන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් තිබෙනවා. එනිසා ජනතාවගේ ජීවිත විශාල අනාරක්ෂිතත්වයට පත්වී තිබෙනවා. එනිසා මේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගන්න අසමත් වී තිබෙනවා. එනිසා පාලනය වෙනස් විය යුතුයි වගේ චිත්‍රයක් ගොඩනගන්න හදනවා. යම් ප්‍රමාණයකට සමාජය තුළ යම් භීතියක් නිර්මාණය වෙලා තිබෙන එක අපි පිළිගන්නේ. භීතියක් තියෙනවා. නමුත් කිසිදු සාමාන්‍ය පුරවැසියෙකුට තමන්ගේ දෛනික කටයුතු පවත්වාගෙන යාම සඳහා කිසිදු බාධාවක් හෝ තර්ජනයක් මතුවී නැහැ. අපි මේ ජාතික ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් මතුවිය හැකි ආකාර දෙකක් හඳුනාගෙන තිබෙනවා. මේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන ඒකාන්තයක් තමයි ජාතිවාදය, අන්තවාදී. දීර්ඝකාලීන යුද්ධයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් තිබුණා නම් ඒක පතුලේ තිබෙත් ජාතිවාදී සහ අන්තවාදී. පාස්කු ප්‍රහාරය අපේ ජාතික ආරක්ෂාව තර්ජනයට ලක් කරා නම් ඒක පතුලේ තිබුණෙත් ජාතිවාදී සහ අන්තවාදී තමයි ඒ ප්‍රහාරයන් සදා උපයෝග කරගනු ලැබුණේ. අපි යලි අපේ රටේ ජාතිවාදය, අන්තවාදය කිසිසේත්ම හිස ඔසවන්න ඉඩ දෙන්නේ නැහැ. එතකොට කිව්වා ත්‍රස්තවාදී වැළැක්වීම පනත පිළිබඳ අපේ ස්ථාවරයක අහෝසි කරනවා. නමුත් අපිට අවශ්‍ය වී තිබෙනවා සංවිධානාත්මක අපරාධ සහ අන්තවාදී ප්‍රවණතාවය. ඒ සඳහා අවශ්‍ය නීතිමය රාමුවක් අවශ්‍යයි. එහෙම නැතුව සංවිධානාත්මක අපරාධ කල්ලිවලට නිදැල්ලේ වර්ධනය වෙන්න ඉඩ දෙන කියන්නේ සාමාන්‍ය නීතිය අපිට උපයෝග කරගත හැකි සාමාන්‍ය තත්වයකදී. හැබැයි සංවිධානාත්මක අපරාධ කල්ලි හැසිරෙනවා නම් ඒක සාමාන්‍ය නීතිය අභිබවා යන අලුත් තත්වයක්, අලුත් නීතියක් අවශ්‍යයි. ඒ නිසා අපි ත්‍රස්තවාදී වැළැක්වීම පනත අපි අහෝසි කළ යුතු කියන ස්ථාවර අද නෙවෙයි 1978 එම පනත ආරම්භ කරපු දවසේ කළුකොඩි දාපු මිනිස්සු උතුරේ සමර නායකලුත් කළුකොඩි දාන සම්බන්ධව අපි ඒ ප්‍රතිපත්ති වෙනස් කළනේ. නමුත් අනතුරක් තිබෙනවා නම් අපේ ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් ගෙන දිය හැකි සංවිධානාත්මක අපරාධ කල්ලි හා ජාතිවාදී අන්තවාදී ප්‍රවණතාවයන් ඒ සාමාන්‍ය නීතිය ප්‍රමාණවත් වන්නේ නැත්නම් ඒ සඳහා නව නීති අවශ්‍යයි.
එතකොට මනෝජ් මේ ආයවැය තුන්වන වර කියවීමේ ඡන්දය පවත්වන්නට නියමිත කවන්ද?
පෙබ්‍රවාරි 27 ඉඳලා මාර්තු 21 දනකන් දවස් 19ක් තුන්වන වර කියවීමේ විවාදයේ පැවැත්වෙනවා. පැවැත්විලා ලබන 21 මාර්තු 21 හවස 6ට තමයි තුන්වන වර කියවීමේ ඡන්දය පවත්වන්න දින සහ වේලාවන් නියම කරලා තියෙන්නේ.
පාර්ලිමේන්තුව පිළිබඳව තව ටිකක් අවධානය යොමු කරන්න කැමති. ඒ සම්බන්ධව තවත් විශේෂිත තොරතුරක් වාර්තා වීම නිසා රනිල් වික්‍රමසිංහ සතුව යම් සැලැස්මක් තියෙනවා කියලා තොරතුරු වාර්තා වෙමින් තියෙනවා. ඔහුගේ එක්සජාතික පක්ෂයේ හෝ සිලින්ඩර පක්ෂයේ පුද්ගලයින් යොදවලා ආණ්ඩුවට යම් බලපෑමක් කරන්න මේ පාර්ලිමේන්තුව තුළ. දැන් මොකද්ද මේ රනිල්ගේ මේ අරැඳීම? මොකද්ද ඒ පසුපස තියෙන තොරතුරු සමුච්චය?
ඔව්, ආණ්ඩුවට 159ක්නේ, 3-2 වැඩි. එතකොට පිරිස් බලය බැලුවොත් පාර්ලිමේන්තුවේ බහුතරය ආණ්ඩුව සතුව තිබෙනවා. නමුත් විපක්ෂයේ හඬ පාර්ලිමේන්තුව තුළ ගොඩනගන්න විශේෂයෙන් මේ කාලේ සම්පූර්ණම අවධානය යොමු වෙලා තියෙන්නේ පාර්ලිමේන්තුවට. ඔය ඝාතන හා සම්බන්ධ ක්‍රියාකාරකම් නැති වුණා නම් පාර්ලිමේන්තුවට අයවැය සහ පාර්ලිමේන්තු විවාදවලට අවධානය යොමු වෙලා තියෙන්නේ. ඉතින් විපක්ෂයටත් යම් අවධානයක් දිනා ගන්න පුළුවන් කාල සීමාවක්. ගිය සතියේ හිටපු ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා කොළඹදී තමන්ගේ කණ්ඩායම් එක්ක සාකච්ඡා පවත්වල තියෙනවා. කොළඹ මල්පාරේ එතුමගේ දේශපාලන කාර්යාලයේදීත් හමුවීම් තිබිලා තියෙනවා. ඉතින් මේ රටේ ක්‍රියාත්මක වෙන ඝාතන රැල්ල, රටේ ආරක්ෂාව, අයවැයේදී විපක්ෂයේ කාර්යභාරය, මේ වගේ කාරණා පිළිබඳව අවධානය යොමු කරලා පාර්ලිමේන්තුවේ සිටින විපක්ෂයේ මන්ත්‍රීවරුන් විශේෂයෙන් චාමර සම්පත් දසනායක, ජීවන් තොණ්ඩමන්, අනුරාධ ජයරත්න, දිලිප් ජයවීර මන්ත්‍රීවරයාගේ නමත් එතන කියවිලා තියෙනවා කියලා වාර්තා වෙන්නේ. ඒ වගේ මන්ත්‍රීවරුත් එක්ක ආණ්ඩුවට බලපෑම් කරන්න කටයුතු කරන්න ඕන කියලා සනාන් කරලා තියෙනවා. ඒ වගේම දැන් ඔය මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වා ගැනීම ගැන ආයිමත් කතාව කරලියට ආවනේ. මහබැංකු බඳුකරයට අවුරුදු 10ක් සම්පූර්ණ වීමත් එක්ක එතනදී කියලා තිබුණා මේ රනිල් වික්‍රමසිංහගේ මිතුරා තමයි අර්ජුන් මහේන්ද්‍ර, නොව ගෙන්න දෙන එක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ වගකීමක් කියලා සනාන් කරලා තිබුණානේ. ඉතින් මේ ගැනත් මේ එකතු වුණු මන්ත්‍රීවරු අහලා තියෙනවා. එතකොට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියලා තියෙනවා යා මහබැංකු අධිපතිවරයා විදිහට හිටියා. ඒත් එයා රට යනකොට මහබැංකු අධිපති වෙලා හිටියේ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි. මට කිව්වා මගුල් ගෙදරකට යනවා කියලා. මහබැංකු බැඳුම්කර වංචාව ගැන විමර්ශනය කරපු කොමිෂන් සභා වාර්තාවේ තමන්ගේ නම නැහැ. එතකොට ජනාධිපතිටි මෛත්‍රීපාල සිරිසේන, මුදල් ඇමතිටි රවී කරුණානායක, මහ බැංකුවටවත් කියන්න ඕනේ ඒ අය. ඉතින් අගමැතිවරයා විදියටයි මම හිටියේ, මගේ නම එතර නැහැ කියලා hina වෙලා රයිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා කියලා කිව්වා.
දැයි පහුගිය කාල සීමාවේදී පාර්ලිමේන්තුව තුලත් මතුවුණු කතා බහක් කෙරෙහි අවධානය යොමු කරන්න කැමති. එහි එක්තරා ප්‍රතිඵලයක් පිළිබඳව තොරතුරු වාර්තා වෙමින් තියෙනවා. දැන් අපි දැක්කනේ මේ මනෝජ් පහුගිය කාල සීමාවේදී විපක්ෂයෙන් යම් චෝදනාවක් එල්ල වුණා මේ අධීක්ෂණ කාරක සභාවල සභාපති තනතුරුකම් සඳහා මේ විපක්ෂයට අවස්ථාවක් තියෙන්න ඕනේ කියලා. එතකොට ආණ්ඩු පක්ෂයට ඒ සම්බන්ධව යම් තර්ක විතර්ක ඉදිරිපත් කරනවා අපි දැක්කා. ඒ සඳහා නාම යෝජනා කැඳවීමේදී නම් ලබා දෙන්න විපක්ෂ කණ්ඩායම් වලින් ප්‍රමාදයක් සිදු වුණා, නම් යෝජනා වුණේ නැහැ, මේ වගේ චෝදනා තමයි අපිට ආණ්ඩු පක්ෂයෙන් අහන්නට ලැබුණේ. දැන් වාර්තා වෙනවා මේ ආංශික අධීක්ෂණ කාරක සභාව පත් කරන්න යනවා කියලා. එතකොට එhmenනම් විපක්ෂයට ওই කියන විදිහට අවස්ථාවක් ලැබෙවිද? මොනවද වාර්තා වෙන තොරතුරු?
ඔව්, දැන් ඔය කෝප් එකේ සභාපතිකම එහෙම විපක්ෂයට නොදීමත් එක්ක ඔවුන් කිව්වා විපක්ෂයට ලබා දෙන්න ඕන අවස්ථා වර්තමාන ආණ්ඩුව දෙන්නේ නැහැ කියලා. ආණ්ඩුවකට ප්‍රතිචාරයක් දැක්වුවා. කෝප් කමිටුව පත් කරලා පහුගිය ආණ්ඩුවල දූෂණ වංචා හොයන්නේ. එතකොට ඒවැයි හිටපු අය මේවැයි සභාපතිවරුලා මූලික පුටුවල හිටියට පස්සේ විමර්ශන වලට බාධාවක් වෙන්න පුළුවන් කියලා. දැන් කෝප් කමිටුවේ ක්‍රියාමාර්ගත් ක්‍රියාත්මක වෙනවා. දැන් මේ 10 වෙනි පාර්ලිමේන්තුවනේ, මේ පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා 7ක් ස්ථාපිත කරන්න පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඒකඟතාවය ඇවිල්ලා තියෙනවා. ඒ අනුව ආංශික අධීක්ෂණ කාරක සභා 7ක් පත් කරද්දී එහි සභාපති ධුර 3ක් විපක්ෂයට දෙන්න, අනෙක් සභාපති ධුර ආණ්ඩු පක්ෂයට ලබා දෙන්න කටයුතු කරන්න මේ කාරක සභා රැස්වීමේදී එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා කියලා පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය සඳහන් කරලා තියෙනවා. කථානායකවරයාගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වීම අවස්ථාවේ තමයි මේ තීරණයට ඇවිල්ලා තියෙන්නේ. කොමනත් ආංශික අධීක්ෂණ කාරක සභාවල ක්‍රියාකාරීත්වය ගැන සමාලෝචනය කරන්න පත් කරපු කමිටුවේ නිර්දේශات එක්ක මේ පාර්ලිමේන්තුව සඳහා ආංශික අධීක්ෂණ කාරක සභා 7ක් සියලු අමාත්‍යාංශවල විෂය පතයන් ආවරණය වන පරිදි පිටුවන්න තමයි තීරණය කරලා තිබුණේ. ඉතින් ආබාධිත ප්‍රජා වෙනුවෙන් කටයුතු කරන්න ඒ වෙනුවෙන් පාර්ලිමේන්තු සංසදයක් පිටුවන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විදිහට සුගත් වසන්තද සිල්වා මහතාත් ඇතුළුව කණ්ඩායම් ඉල්ලීමක් කරලා තියෙනවා. පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේදී අනුමැතිය ඊට හම්බ වුණා කියලත් පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය සඳහන් කරලා තියෙනවා.
ඔව්, මේ සතිය වෙනකොට ලාංකීය දේශපාලනයේ සුවිශේෂීම තොරතුරු, විශේෂයෙන්ම ඇතුළාන්ත තොරතුරු විශේෂයෙන් අපිට වාර්තා වීමක් සිදු වෙන්නෙත් නැහැ. ඒ නිසා අද දවසේදී අපේ මේ කතා බහ ටිකක් කෙටි වෙනවා. අපි අද අවසාන වශයෙන් අවධානයට ලක් කරමු මනෝජ්, මේ ඉදිරි පළාත් පාලන මැතිවරණයේ පැවැත්විය යුතු දිනය මේ සතියේ මුලදී ප්‍රකාශයට පත්වන්නට නියමිතයි කියලා තොරතුරක් වාර්තා වෙනවා. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති රත්නායක මහතා ඒ සම්බන්ධව අද දවසේ ප්‍රකාශයක් කරයිද? මොකක්ද තියෙන සූදානම මේ පැත්තේ?
ඔව්, දැන් නාම යෝජනා බාර ගැනීමේ දැන්වීම නිකුත් කිරීමේ දවස, ඒවා බාර ගන්න අදාළ නිවේදනය අද ගොඩක් දුරට නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා මැතිවරණ කොමිසම් පැත්තෙන් වාර්තා වෙලා තිබුණා. දැන් මේ පුංචි ඡන්ද ඉක්මන් කිරීමේ අවශ්‍යතාවය අධිකරණයක් කියලා තියෙනවා. ආණ්ඩුවක් කියනවා විපක්ෂය මේ අයවැය ඉවර වෙනකම් මේක කරන්න එපා කියලා තිබුණා. නමුත් ආණ්ඩුව සහ ජනාධිපතිවරයාත් පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිව්වා ඡන්ද කල් දාන්න සූදානමක් නැහැ, සල්ලිත් වෙන් කරලා තියෙන ඡන්ද තියෙනවා කියලා. ඉතින් මීට අවශ්‍ය වටපිටාව සකස් වෙනවා. දැන් සමහර දේශපාලන පක්ෂ අපමුදල් තැන්පත් කර ආයිමත් අපවඳින්න සල්ලි නැහැ කියලා කිව්වට පස්සේ නැවත අපමුදල් ඔවුන් වෙතම ලබා දීමේ ක්‍රියාවලියක් සිද්ධ වුණා. පාර්ලිමේන්තුව තුළ නීතියනුපනත් සම්මත කර ගැනීමත් සිද්ධ වුණා. දැන් එහෙමනම් ඡන්දෙ තියන්නයි තියෙන්නේ. මීට අදාළව නාම යෝජනා දැන්වීම නිකුත් කිරීමේ දිනයයි, ඒවා බාර ගන්න අදාළ නිවේදනයයි අද බොහෝ දුරට නිකුත් කරන්න නියමිතයි කියලා තොරතුරු වාර්තා වෙලා තිබුණා. කොමනක් ඡන්දය පවත්වන දිනය නාම යෝජනා අවසන් වන දවසේ දවල් 12න් පස්සේ ප්‍රකාශයට පත් කරනවා කියලා කිව්වා. මැතිවරණ කොමිෂන් සභාව මේ 2025 වර්ෂයේ දේශපාලන පක්ෂ පිළිගැනීම සඳහා සුදුසුකම් තියෙන ක්‍රියාකාරී පක්ෂවලින් ආයුධම් පතොත් කැඳවලා තියෙනවා කියලා වාර්තා කළා. මැතිවරණ කාර්යය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ ලෙස සලකන්නේ මේ ආයුධම් පත් දැන් පෙබරවාරි 28 මාර්තු 28 අතර කාලයේ තමයි බාරගන්නේ. එහෙම ආයුධම් පත් ලියාපදිංචි තැපෑලෙන් නෙවලා පක්ෂ ලේකම්වරයා බාර දීලා කොමිෂන් සභාව ඊට පස්සේ ඒවා පිළිගැනීමෙන් පස්සේ තමයි ඉතින් ඒ කාර්යයත් ඒ අතරේ සිද්ධ වෙනවා. දැන් මේ පුංචි ඡන්දයට අදාළව ඡන්ද විමසීමේ නාම යෝජනා දැන්වීම නිකුත් කිරීමයි, ඒවා බාරගන්න නිවේදනයි අද බොහෝ දුරට නිකුත් කරන්න පුළුවන් වෙයි කියලා තමයි වාර්තා වෙන්නේ.
හොඳයි. එහෙමනම් සතිය ශ්‍රී ලාංකීය දේශපාලනික පුවත් විග්‍රහයෙන් දේශපාලනික කාරණා වශයෙන් අපිට වාර්තා වන ප්‍රමුඛ පෙළේ කාරණා විදිහට සලකන්නට පුළුවන් බොහොම අතලොස්සක් වන කාරණා කෙරෙහි මේ සතිය අපිට අවධානය යොමු කරන්න සිද්ධ වන්නේ. නමුත් ප්‍රවෘත්තිමය වශයෙන් වැදගත් වෙන කාරණා අපි ඉදිරිපත් කරනවා දේශපාලන භේදයකින් තොරව මේ අපගේ අනිකුත් දවස් තුනේ ලංකාවෙන් තොරතුරු ගෙන එන මෞබිමෙන් පුවත් විශේෂංගයේදී. එහෙමනම් අද සතිය ශ්‍රී ලාංකීය දේශපාලනික පුවත් විග්‍රහයට අපි මෙතනින් නිමාව සනිටුහන් කරනවා. තොරතුරු රැගෙන ආවට මාධ්‍යවේදී මනෝජ් උදටියාවලට අපි ස්තුතිවන්ත වෙනවා. ආයිබන් මනෝජ්, අපි හෙට හමුවෙමු මෞබිමෙන් පුවත් විශේෂංගයේදී.
බොහොම ස්තුතියි දිලුක්ෂි. ආයිබෝන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යයකින් අපට සවන් දෙය හැකේ.